සිත අත්තානි විදුමින් කටයුතු කරන මේ කෙලෙසුන්ට ගැති නොවී නෝනින් යුක්තව පිහිටා සිටියෝ අපිට මේ දුක්සහගත සංසාරය අවසන් කරගන්න පුළුවන්. ඒ සඳහා බොහෝ වටිනා අවබෝධයක් ලබා දෙන්නට පුළුවන් දහම් කරුණු ටිකක් තමයි මම පැහැදිලි කරන්න දෙන්න. කරුණ මොනතරම් වටිනවා වුණත් දේශනා කරන කෙනා මොනතරම් උත්සාහයෙන් මොන කමින් දේශනා කළත් ඒක විචුල මනාව ගන්න තරම් අපේ මනස සූදානම් නැති වුණොත් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. බොහොම හොඳට විචුල අපේ මනස පිළිතුරක් තිබුණත් ආශ්‍රයක්ෂේ කිරීම සමත්යන් දර්ශනයක් ලැබෙන චතුසත්‍ය ගටතු දේශනා ඇහෙන්නේ නැතිනම් ඒ සතර දුක අවසන් වෙන්නේ නැහැ. ඉතින් කෙලෙස් ආශ්‍ර ධර්ම දුරු වෙන කල්යාණ මිත්‍රයන් සද්ධර්මයක් ලැබෙනවා නම් කෙනෙකුට තමන්ගේ හිතට වහල් නොවි චිත්තට උරුමන විදිහට දුවන්න නොදී තමන්ට ඕන වෙලාවට ඕනේ අරමුණ සඳහා ඕනේ තරම් කාලය මනස යොමු කරා චිත්ත යොමු කරන තරම් චිත්ත කිහි කරුද මෙන්න මෙයාට සසල අවසන් කරගන්නවා කියන කේතරම් ප්‍රශ්නයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනවා කියන එක පොත ලක්ෂණයක් කියලා. මොකද්ද යම් දහමක් ශ්‍රවණය කරද්දී හොඳට කරි යොමු කරලා අහන්න පුළුවන් කර කියනවා. බලෙන් එයාගේ හිත ගැටපහට ඇදගෙන යන්නේ නැහැ, ඇදගෙන යන්න දෙන්නේ නැහැ. එයාට හිත ඇතුලේ හොඳ හරියක් තියෙනවා. හිතට ඕන වෙන විදිහට නෙවෙයි මට ඕන විදිහට කියන විදිහට හිත එක්ක තර්ක කරලා විතර්ක කරලා තර්ක විතර්ක කරලා තමන්ට ඕන අරමුණ කෙරෙහි හිත යොමු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට උවමනාවෙන් සත්‍යය ශ්‍රවණය කළොත් තමයි ධර්මය අවබෝධ වෙන්නේ. පින්වත්නි, දෙවියන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට ඉතිස්සෙල්ලා බෞද්ධය හිටියේ අධික බල ආදීයෙන් හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේ කර්ම කාරණා සහිතව ජීවිතයේ කැටි වටපිටාව පෙන්වයි බොහෝ වටිනා ධර්මයක් දේශනා කරනවා. අනේ දේශනාව අවසානයේදී බොහෝ දෙනෙක් මාර්ගඵල ලබනවා. සමහර අයට මාර්ගඵල නොලැබුවත් අවිද්‍යාවක නේද අපි ඉන්නේ කියන කාරණාව තේරෙනවා. ඒ මොකද ඒගොල්ලෝ කලේ හොඳට කන් යොමු කළා ධර්මයේ ශ්‍රවණය කරන එක. එහෙම ශ්‍රවණය කරනකොටම ඒ ධර්ම ශ්‍රවණය තුළම තියෙන තියෙන භවනා ඥාන සම්පතිය. වචනයක් ඇහෙනකොට අපි හොඳට කන් යොමු කරලා ඉන්නකොට ඉන්නවා නම් අපි නොදන්නවා වාට ඇහෙන වචනට අනුව අපේ හිත කියවනවා ඒ කාරණා. ඒකම යන්නේ යෝනිසෝ මනසිකාරය වෙනවා. කල්යාණිකයන්ට සම්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයේ කොච්චර දුරට ගිහිල්ලා ගිහිල්ලා තියෙනවද? කමකට වචන ඇහෙනවත් එක්කම ඊට අනුකත වුණ ඊකාචිත්තක්ෂණයෙන් හිතේ නිර කියවන්න පුළුවන් යනවා. ඒ කියවීම එයාට එයාගේ යෝනිසෝ මනසිකාරය යට ධර්මය ධර්මඥානය පහළට හේතු වෙනවා. අනේ හේමන්සයි ඒ දේශනාව තුළදීම බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ. ඒක මෙහා කෙනෙක් කල්යාණ මිත්‍රයන් සත්‍යඥාන ශ්‍රවණය ලැබෙනවා. ඊට අනුව හිතන කම ටිකක් ප්‍රමාදයි. ඒ හිතන කමේ ප්‍රමාදයේ මතයි පුත්‍රිතය විපරිතය නේ කියලා මේ පුත්‍ර වේදයකට දෙන්නේ. ඒකම අද දවසේදී මම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම භාවනා කියන්නේ මොකක්ද? ඒ භාවනා කරන්නේ කොහොමද? මොකටද කියන කාරණා. මොකද අපි හැම දිනෙකම බොහෝ කාලයක ඉඳලා මේ උත්සාහවත් වෙන්නේ මොකටද? දුක නැති කරන්න. දුක අපේ ජීවිතේ නැති කරගන්න. ඉතින් දුක නැති කරන්න, දුක අයින් කරන්න මොකක් හරි කටයුතුයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුක කියන කාරණාව ඇති වෙන හැටි මොකද කර්යචනය කළා හොයලා. ඒ දුක කියන ධර්මතාවය ඇතිවෙච්ච හේතුව අයින් කරන්න, එතකොට දුක අයින් වෙනවා කියන ධර්මයක් විදිහට දේශනා කළේ. ඒ බව පැහැදිලි කරන්න තමයි මම පටිච්චසමුප්පාද ධර්මය පෙන්නන්න පුළුවන් කාර්තාවක් මාතෘකා කළේ. සිංහතුනි, එදා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කලින් බෝසත් කාලේ ඒ සේවා බෝධිය මුල පරයන්කේ ඇදගෙන කෙලෙ සහිතව නැවත නැගිටින්නේ නෑ කියන අදිස්ථාන යුක්තව ඉලෙක් තුරු කරලා මිසක නැගිටින්නේ නෑ කියන අදිස්ථාන යුක්තව චතුරාර්ය සම්මානගත ජීවිතය යුක්තව වැඩහිටියා. පැටින්දලා ශරීරයේ ප්‍රථම යාමේදී කැවෙන්සු කඳ පිළිල දන්නා නුවණ පහළ කරගත්තා. මැදින යාමේදී සත්‍යයන්ගේ ඉපදීම ගැනීම දන්නා වූ චිත්තෝපපත් ඥානය පහළ කරගත්තා. පක්ෂිම යාමේදී අමිතම් විලාදිතී භාගතුන් මහත්සේට මහා කරුණාවෙන් යුක්ත හැඟීමෙන් යුක්ත යෝනිසෝ මනසිකාරයක් පන්නගෙන පෙන්නනවා. ඒ මොකක්ද? අනේ මේ ලෝකය හරිම අසරණයි, ලෝකය හරිම අහිංසකයි, පිහිටක් සරණක් නැහැ, ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයට පත් වෙනවා, මොලේ කිදී දුක් පීඩාවන්ට පත් වෙනවා. අනේ මේ ලෝකයේ දුක මුතනකින් නැති වෙයි, කවද නැති වෙයි, කොහොමද මේ දුක නැති වෙන්නේ? මේ තරම් මේ අහිංසක සත්‍ය දුකට පත් වෙලා නේද කියලා කරුණාවෙන් යුක්ත මානසිකාරයක් කරනවා. උපන්නාම ඒ තථාගතයන් වහන්සේටම පසු මනසිකාරයක් උපන්නා කියලා පෙන්නනවා. ඇත්තටම මේ සත්‍යෙ ඉපදෙනවා, ලෙඩෙනවා, මැරෙනවා, නොයේ විදිහේ දුක්ඛමසුලට පත් වෙනවා. ඇත්තටම මේ දුක ඇති වෙන්නේ මොකක් හින්දාද? තථාගතයන් වහන්සේට තමන් කෙරෙහි වූ නුවණක් පහළ වුණා කියලා පෙන්නනවා. සසල නැවත නැවත ඉපදීම නිසායි, නැත්නම් ඉපදීම නැවත ධර්මතාවය නිසායි මේ සෑම දුකක්ම ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් බෝසතාණන් වහන්සේගේ යෝනිසෝමනසිකාරයේ ඇති වුණා. එහෙනම් ඉපදීම නිසායි මේ සියලු දුක් කියන කැටි වෙන්නේ. ඉපදීම ඇති වෙන්නේ මොකක් නිසාද කියලා එහෙම මෙහෙ කරන බෝසතාන් වහන්සේට නොලැබුණා ඉදදීම කියන එක භවයේ නිසායි. භවයේ තියෙන කුමක් නිසාද? උපාදානයේ නිසායි. උපාදානයේ කුමක් නිසාද? තණ්හාව නිසායි. තණ්හාව කුමක් නිසාද? වේදනාව නිසායි. වේදනාව කුමක් නිසාද? ස්පර්ශ නිසායි. ස්පර්ශ කුමක් නිසාද? ආයතන නිසායි. ආයතන කුමක් නිසාද? නාම රූප නිසායි. නාම රූප කුමක් නිසාද? විඥානය නිසායි. විඥානය කුමක් නිසාද? සංකාරය නිසායි. සංකාරය කුමක් නිසාද? අවිද්‍යාව නිසායි කියලා දුකේ ඉඳලා අනුරෝමෝ අවිද්‍යාව දක්වාම එකින් දිකට එකින් දිකට යෝනිසෝමනසිකාරය උපන්න වෙනවා. ඊට පස්සේ ප්‍රතිලෝමෝ ආපහු දැක්කලු වෙනනම් ඉමස්මින් සති ඉඳන්මකින්නේ අත්‍යකදි මේ වෙනවා නේද? අවිද්‍යාව ඇතිකල සංකාර වෙනවා, සංකාර ඇතිකල විඥානය වෙනවා, විඥානය ඇතිකල නාම රූප සමාධින පස්ස වේදනා සංඛා උපාදාන පරිචාති ජාති ඇතිකල ජරා මරණ දුක ඇති වෙනවා නේද කියන සුඛ දක්වාම දැක්කා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ආරම්භ ප්‍රතිලෝම මෙහි කරනකොට තථාගතයන් වහන්සේ දුක නැමති ඵලයේදලා අවිද්‍යාව නැමති හේතුවට අවිද්‍යාව නැමති හේතුවෙන් පටන්ගෙන දුක නැමති ඵලයෙන් අවසන් වෙන තැන දක්වා ඵලයේද හේතුවට හේතුවෙන් ඵලයට අනුරූප ප්‍රතිනෝම ධර්මයේ සම්පූර්ණ කළා කියලා. එතකොට උත්තරයක් ආවා යම් කිසි වෙලාවකදී අවිද්‍යාව කියන ධර්මතාවය තිබුණොත් අවිද්‍යාව කියන ධර්මතාවය හටගත්තු නතර වෙන්නේ කොතනින්ද? දුක කියන තැන හටගමයි. යම් තැනක දුක කියන ධර්මතාවයේ ජීවිතයක තියෙනවා නම් ඒ දුක කියන ධර්මතාවයේ තියෙන්නේ අවිද්‍යාව කියන ධර්මතාවයේ තියෙන හින්දමයි කියලා උත්තරයක්. හරියට උගුරක උඩින් තියෙන දියද්ද පිළෙන්නේ ඊට පස්සේ දියද්ද පිළෙනවා, ඒ දියද්ද පිළෙන්නේ ඊගාව දියද්ද පිළෙනවා. මේ වගේ එකින් එක තැන් එකට ඉහළේ ඉහළේ පිටලා පහත පහත දියදුවට වත්ව ගලාගෙන එන්නත්නේ. තථාගතයන් වහන්සේ දැක්කලු අවිද්‍යාව පිරෙන්නේ සංකාර පිරෙනවා, සංකාර පිරෙන්නේ විඥාන පිරෙනවා, විඥාන පිරෙන්නේ නාම රූප පිරෙනවා. මේ විදිහට දුක කියන ධර්මතාවයේ දක්වා ගලාගෙන නැහැ. එතකොට උත්තරයක් ආවා බෝසතාණන් වහන්සේට යම් කලක ඇත්ත ඇහිතිය නොදැකීම ඇත්ත ඇහිතිය නොදැකීම යම් තැනක පවතීද ඒ ජීවිතය තුළ දුක කියන ධර්මතාවය අපහැර පවතී. ජීවිතයේ තුළ දුක ගලාගෙන එන දොරටුව තමයි මොකද? අවිද්‍යාව. අවිද්‍යාවට තව වචනයක් තමයි මොකද? ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්මත කියන එක. අවිද්‍යාව දුක හින්ද නෙවෙයි, අවිද්‍යාව තව වචනයක් දුක කියලා කිව්වේ අවිද්‍යාව දුක හින්ද නෙවෙයි. අවිද්‍යාව තියෙන තැනක සාක්ෂාත් වෙලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ, පිළිතුරු තියෙන්නේ දුක නිසා. යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ තුන දුක තියෙයි නම්, දුක පවතී නම්, දුක තියෙන දුක පවතින හේතුවක් මොකක්ද? ඇත්ත ඇති දන්නේ නැහැ, දකින්නේ නැහැ. අවිද්‍යාවයි යුක්තයි කියන ධර්මතාවයගේ ජීවිතය තුළ තියෙන්නේ කියන එක සංකේතය. ඔන්න ඔය විදිහට ගවේෂණය කරනකොට බෝසතාණන් වහන්සේට ඔය උත්තරය ආවා. ඊට පස්සේ අනිත් පැත්තට ගලවලා තියෙනවා බෝසතාණන් වහන්සේ. අනේ මේ සත්‍ය මේ ලෝකයේ යම්තා දුකක් තියෙන මේ දුක කවදාම නැති වෙයිද? මොමත් නැති කරන්නේ නැති වෙයිද කියන යෝනිසෝමනසිකාරය උපන්නා. එතකොට බෝසතාණන් වහන්සේට අවබෝධ වුණාලු ජාතිය නැති වුණොත් ඉපදීම නැති වුණොත් මේ දුක කියන එක නැති වෙනවා. ඉපදීම නැති වෙන මොකක් නිසාද? භවය නැති වුණොත් ඉපදීම නැති වෙනවා. භවය නැති වෙන කුමක් නැති කන්නේ? උපාදාන නැති වුණොත් භවය නැති වෙනවා කියන මේ විදිහට එකින් එක එකින් එකට උදේටම දේලා අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොට නැති කිරීමෙන් වන අවිද්‍යා විරාගයෙන් අවිද්‍යාව නැති කළොත් සංඛාර නැති වෙනවා. සංඛාර නැති වුණොත් විඥාන නාම සලසන පස්ස වේදනා තණ්හා උපාදාන භව නිරෝධ ජාති නිරෝධ ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජಂತಿ. මේ ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සියල්ලම නිරුද්ධ වෙනවා. එතකොට එන මේ දුක කියන එක නිරුද්ධ වෙන්න නම් කිසි කෙනෙකුට ඉපදීම කියන එක තියෙදි ජරා මරණ දුක නිරුද්ධ කරන්න බෑ. ඉපදීම නැති වුණොත් ජරා මරණ දුක නැති වෙනවා. භවය තියාගෙන ඉපදීම නැති කරන්න බෑ. උපාදාන තියාගෙන භවය නැති කරන්න බෑ. තණ්හාව තියාගෙන උපාදානය නැති කරන්න බෑ. වේදනාව තියාගෙන තණ්හාව නැති කරන්න බෑ. ස්පර්ශය තියාගෙන වේදනාව නැති කරනවා. මේ විදිහට එකින් එක දෙකින් එක ගිහිල්ලා උත්තරයක් ආවා. අවිද්‍යාව නැති කළොත් යම් තැනක ඉදීමයි දුක කියන එක නතර වෙන්නේ. අවිද්‍යාව නැති කළොත් පවතින්නේ අජරාමර භවය. අජර අමර කියලා කියන්නේ මොකක්ද? අජර කියන්නේ ජරාවක් නෑ, අමර කියලා කියන්නේ මරණයක් නෑ. අජර අමර නම් ජරා මරණ නැති වෙන්න නම් මොකද්ද නැති වෙන්න ඕනේ? ජාතිය නැති වෙන්න ඕනේ. ඉපදී නොහට ගැනීම, ඉපදීම නැති වීම කියන නොහට ගැනීම. අනුපාදය හට නොගැනීම, ජාති නිරෝධය. ඒ ජාති නිරෝධය සාක්ෂාත් වෙන්න නම් නැතිවලා තියෙන දේවල් මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව නැති වුණොත් නතරලා තියෙන්නේ අජරාමර භවෙන් නිවන. එතකොට යම් තැනක අජරාමර භව නැත්නම් ජරාමර නැතිකම නැත්නම් නිවන කියන එක සාක්ෂාත් වෙයි නම් සාක්ෂාත් කළා නම් ඒක තව නමක් තමයි අවිද්‍යාව නැතිකම. අවිද්‍යාව නැති වුණොත් ඒ අවිද්‍යාව නැතිකම තව නමක් තමයි මොකද්ද? නිවන. අවිද්‍යාව නැතිකම නිවන හින්දෙදී අවිද්‍යාව නැති මනසට සාක්ෂාත් වෙන්නේ අජරාමර භව නිසා. අවිද්‍යාව නැති මනසට සාක්ෂාත් වෙන්නේ ජරා මරණ නැති ස්වභාවය නිසා. එතකොට දැන් උත්තර දෙකක් ආවා. ඇත්ත ඇති හැටි නොදැක්කොත් ඒක දුකට මඟ, ඇත්ත ඇති හැටි දැක්කොත් නිවනට මඟ. ඇත්ත ඇති දැකීම සහ නොදැකීම කියන කාරණා දෙක මත සසරහ නිවන කියන ධර්මතාව දෙක පවතිනවා කියන උත්තරයක් ආවා අපිට මේ ටික කරගෙන. එතකොට ඔන්නෝ පටිච්චසමුප්පාදයේ ගවේෂණය කළා. ඔය උත්තරය ආවට පස්සේ බෝසතාණන් වහන්සේ ඊට පස්සේ කළේ හැම වෙලාවෙම මේ විදිහට උඩට පාවට පටිච්චසමුප්පාදයේ මෙහෙ කළේ නෑ, උත්තරේ ගන්න විතරයි කළේ. ඊට පස්සේ වර්තමාන ස්කන්ධයන්ගේ උදේවැය බලපලා හිටියා. බලපලා ඉන්නකොට සියලු මාස ධර්මයන් ක්ෂය වුණා. අනාස්ව චේතන යුක්ති ප්‍රඥාව විමුක්තිය සමග සම්බන්ධතා ගන්නට පරිමාණව දක්වන්නේ. එතකොට මම මේ ආත්මකාරකලේ මාත්මයෙන් ඇති දන් භෞතික මාස උපාදාය මම උපද්දති කියලා කියන්නේ මේ ඇතිකන්දී මේ වෙනවා මේ ධර්මයන්ගේ හට ගැනීම මේ ධර්ම හට ගන්නවා කියලා අවිද්‍යාව නම් ඥානය ඇතිකල් යනු ක්‍රමේ මේ දුක නමුත් ධර්මතාවය ඇති වෙනවා. අවිද්‍යාව නම් ධර්මතාවය හට ගැනීමෙන් අනුක්‍රමේ දුක නමුත් ධර්මතාවය හට ගන්නවා. මේ ඇතිකල් මේ වෙයි මේ ධර්මයේ හට ගැනීම මේ ධර්මයේ හට ගන්නවා. මේ නැති කරගන්න මේ නොවේ අවිද්‍යාව යම්ලාවකද නැති වුණොත් අනුක්‍රමයෙන් ඒ ධර්ම නැතිවලා මේ දුක කියන ධර්මතාවය නැති වෙනවා. මේ ධර්මයන්ගේ නිරෝධයෙන් මේ ධර්මයෙන් නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නැති ධර්මතාවය නිරුද්ධ වුණොත් මේ දුක නැති ධර්මතාවය නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ න්‍යාය වර්ධින් නැහැ. පටිච්ච සම්පදාය ගවේෂණය කරන්න කිව්වොත් උනේ හැමදාම ඊරවගේ කියකියා හිත හිතා ඉන්න මේ උත්තරයක් ගන්න. මේ විදිහට හොඳට අනුලෝම ප්‍රතිලෝමව පටිච්ච සම්පදායේ උඩට යටට හිතුවාම උත්තරයක් හම්බ වෙනවා. මොකද උත්තරය අවිද්‍යාව තිබුණොත් දුක නැත්තම් සසර ලැබෙනවා. අවිද්‍යාව නැති වුණොත් නිදුක් බව නැත්තම් නිවන කියන එක සාක්ෂාත් වෙනවා. එතකොට විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතාවය මත නිවන සහ සසර ලැබෙනවා කියන උත්තරයයි ආර්ය පටිසම්පදේ ගවේෂණය කිරීමේ. ඊට පස්සේ ඔන්න දැන් මේ බෝසතාණන් වහන්සේ කළ පරේක්ෂණයම අපි කුල්ලා අපිට දැන් උත්තරයක් ආවා. අවිද්‍යාව සහ විද්‍යාව කියන ධර්මතා දෙක මත සතර කරා නිවන කියන ධර්මතා දෙක ලැබෙනවා කියලා. දැන් අපි බැලිය යුතුයි ඊගාවට අවිද්‍යාව කියන්නේ මොකක්ද, විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. පටිච්චසම්පාදයේ ගවේෂණය කළ උත්තරයක් ආව අවිද්‍යාව තිබුණු සතර, අවිද්‍යාව තිබුණු චරණාත්ම දුක, විද්‍යාව තිබුණු නිවන, විද්‍යාව තිබුණු චරණාත්ම බව කියලා උත්තරයක් ආවා. දැන් මේ උත්තරේ පැත්තකින් කියන්න. දැන් අපි බලමු අවිද්‍යාව කියන්නේ මොකක්ද, විද්‍යාව කියන්නේ මොකක්ද කියන උත්තරේ ඊට පස්සේ. මොකක්ද අවිද්‍යාව කියන්නේ? ඇත්ත ඇත්ත මොකද කියන්නේ? මේකට උපමාවක් කියන්න පුළුවන් මොනවද කියන්නේ? අතෝසන්නකනේ අපි වගේ කියන්නේ ඇත්ත. අවිද්‍යාව කියන්නේ මොන වගේද? අපි වගේ. ඇයි? අපිට ඒක උත්තරයක් තියෙනවා. යම් තැනක ජරා මරණ දුක තියෙනවා නම් එතන අවිද්‍යාවේ යුක්තයි. අවිද්‍යාවේ ජරා මරණ දුකේ ජීවිතයේ ඒ තැන හිටින්නේ කියලා උත්තරයක් අපි ගවේෂණය කළා නේද? සිංහතුන්ගේ ජීවිත වලට දෙලදීම මහනුභව මරණය අත්යන් ආයත්යෙන් දෙයක්ගේ මෙන්වීම කියන මේ දුක් තියෙනවද නැද්ද? තියෙනවා. දුක තියෙනවා නම් එහෙනම් අපේ ජීවිතයේ අවිද්‍යාව තියෙනවද නැද්ද? තියෙනවා. මේ න්‍යාය කරෙන්නේ කෙනෙක්ද? කවුරුත් කියන්න ඕනේ නැහැ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොන වගේ එකක්ද කිව්වොත් මේ මට රූප දැනෙනවා වගේ, මට සත් දැනෙනවා වගේ, මට ගඳ සුවඳ දැනෙන කම අවිද්‍යාව කිව්වහම තමන්ව ඉතුරු කරලා තමන්ගේ පරිබාහිර අවිද්‍යාවක අර්ථ දක්වන්නේ නැතුව තමන්ව අර්ථ දක්ව ගන්න මෙන්න මේ මෙහෙම රූප දැනෙන කමයි අවිද්‍යාව. මෙන්න මේ විදිහට කනට සත් ඇහෙන කමටයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ විදිහට නාසියට දැනෙන ගඳ තුනක් දැනගන්න ක්‍රමයි අවිද්‍යාව කියන්නේ. ජීවිත දැනෙන රසය මේ විදිහට දැනගන්න ක්‍රමයි අවිද්‍යාව කියලා කියන්නේ. කයට දැනෙන දේවල් මේ විදිහට දැනගන්න තමන්ම අර්ථ දක්ව ගන්න. අවිද්‍යාව කියලා තමන්ගේ පරිපාලනික ධර්මතාවයක් කටින් එපාවත්. එතකොට වෙනම පුද්ගලයෙක් ඉදී තව වෙනම අවිද්‍යාවක් තියෙනවා. නමුත් එහෙම නැහැ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? මේ ස්පර්ශ ආයතන හය මේ විදිහට පරිහරණය කරන ක්‍රමමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හය හැබැයි ස්වභාවයේ මුදන්න සමතයි අවිද්‍යාව කියලා කියන්නේ. තව විදිහකට ගත්තාම මේ විදිහට ජීවත් වෙන අපේ ජීවිතයටයි අවිද්‍යාව කියන්නේ කියලා තමන්ම තමන්ගේ ජීවිතය අර්ථ දක්වන්න අවිද්‍යාව කියන්නේ මෙන්න මේ හැඩයටයි මෙන්න මේ ක්‍රමයටයි අවිද්‍යාවට උපමාවක් තමයි මගේ ජීවිතය කියලා කෙනා කෙනා තම තමන්ට අවිද්‍යාව මොන වගේ හැඩයක්ද තියෙන අවිද්‍යාවට කිව්වොත් අවිද්‍යාව මෙන්න මේ වගේ හැඩයකින් යුක්ත එකක් අවිද්‍යාව කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා තමන්ගේ ජීවිතයම තමට අර්ථ දක්වලා පෙන්නන්නට අවිද්‍යාව කියන එක මෙන්න මේකයි කියලා කියන එක තේරෙනවා මොකද්ද කොහොමද අපිට එහෙම කියන හයියක් ආවේ මොනිට උත්තරේ අපි අපේ ජීවිතයේ දුක්සහගතයි දුක්සහිතයි නේද ඒ කියන්නේ අවිද්‍යාවෙන් යුක්ත නිසායි මොකද පටනම්පාදයේ ධර්මයට බොරු කරන්න බෑනේ ධර්මයේ උත්තරයක් තිබුණානේ යම් තැනක අවිද්‍යාව තියෙනවා නම් එතන දුක කියන එක ජීවිතයේ වෙලා දුක කියන එකයි වැරද්ද යම් තැනක දුක කියන එක වැරද්ද නම් එතන අවිද්‍යාවෙන් යුක්තයි කියන උත්තරයක් ආවා නම් අද අපිට අපේ ජීවිතය තේරෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කරන හින්ද නෙමෙයි පිටින් කවුරුත් දේශනා කරන හින්ද පෙන්වන හින්ද නෙමෙයි අපේ ජීවිතයේ පැත්තට හැරලා අපිව බැලුවහම අපිට තේරෙනවා ඉදදීමේ දුක, ලැබීමේ දුක, මහලු භවයේ දුක, අප්‍රියකායයේ දුක, ප්‍රියකායයේ දුක, හිතනදී නොලැබීමේ දුක, කායික මානසික මේ සියලුම දුක්ඛම් වලින් යුක්තය මේ මනස. දුක් සහගතයි ජීවිතය අපි. දුකට හිඳිකරන්නේ දුක් විඳින්නෙක් වෙලා ජරා මරණයෙන් යුක්ත ජීවිතයක් වෙලා කියන එක විද්‍යමානයි බුදුහමෝ කියන එකේ ජීවිතය තුල. එහෙනම් දුක කියන එක විද්‍යමානම ධර්මතාවය කියන එක තියෙනවා. ඔය වගේ දුක් විඳින ජීවිතයක් සතුව තියෙන්නේ දුක් විඳින ජීවිතයක හිමිකාරයෙක් වෙන්නේ අවිද්‍යාවෙන් යුක්ත මනසකට විද්‍යාව නැති තැනකටයි කියන උත්තරේදී. එතකොට එහෙනම් විද්‍යාව නැති කම අවිද්‍යාව නැති කම කියනකොට කෙනා කෙනාට අපි අපිට දෙන්න ගන්න වෙනවා අවිද්‍යාව කියන්නේ විද්‍යාව නැති කම කියන්නේ අපේම ජීවිතවල පැවැත්ම කොහොමද ඒ උත්තරේ තියන්නේ දැන් අපි හොයා ගන්න වෙනවා ඊට පස්සේ එහෙනම් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අන්න ඒක තමයි ටිකක් අපිට ගවේෂණය කරන්න ඕනේ දැන්. දැන් මේ ආපු න්‍යාය මත විද්‍යා ගන්න මේක මේ බොහොම වටිනා ක්‍රමයක්. මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. ඕගලන්ට බය නැතුව ඕනම තැනක කියන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්, වරදින්නේ නැති නිවනට නියත වූ ක්‍රමයක්. දුක තියෙන තැන අවිද්‍යාව, අවිද්‍යාව තියෙන තැන දුක තියෙනවා කියන උත්තරේ ගත්තා. විද්‍යාව තිබුණොත් දුක නැහැ, දුක නැත්තම් විද්‍යාව තියෙනවා කියන උත්තර දෙක ගත්තා. පටන් සම්පාදයේ ගලපලා ඊට පස්සේ ආවා අපි විද්‍යාව අවිද්‍යාව දෙක හොයාගන්න දැනට. ඒකෙන් මුලින්ම ගත්තා අවිද්‍යාව කියන්නේ මොකද කියන එක හොයන්න ගියා. එතකොට තේරුණා අවිද්‍යාව කියලා කියන්නේ වෙන කොහෙවත් කියන දෙයක් නෙමෙයි අපේම පැවැත්ම අපේම ජීවිතය කියලා. මේ ස්පර්ශ ආයතන හය පරිහරණය අද මේ පරිහරණය කරන මානසික මට්ටමටයි අවිද්‍යාව කියලා කියන්නේ කියන උත්තරේ වුණා. ඊට පස්සේ දැන් ඕනේ උත්තරයක් මොකද්ද? එන විද්‍යාව කියන්නේ මොකක්ද? මොකද විද්‍යාව තිබුණොත් අවිද්‍යාව නැති වෙන. අවිද්‍යාව නැතිවීමතයි විද්‍යාව තියෙනවා කියීමතයි අවිද්‍යාව නැති වෙනවා කියලයි විද්‍යාව තියෙනවායි කියලයි පදප්‍යංජන වෙනස් වුණාට අර්ථ එකයි. ඒ කිව්වේ දැන් මේ වෙලාවේදී අඳුරක් නැහැ කියලා කිව්වොත් ආලෝකයක් තියෙනවා කියලා කිව්වොත් වචන වෙනස් අර්ථ එකයි නේද? හොඳට බලන්න. දැන් මේ වෙලාවේදී ආලෝකයක් තියෙනවා කියලා කෙනෙක් කිව්වොත් ආලෝකයක් තියෙනවා. අනිත් පැත්තේ කෙනෙක් කියනවා නෑ අඳුරක් නෑ මේ වෙලාවේදී කියලා කිව්වොත් දෙන වචන දෙකක් කිව්වොත් එකම අර්ථය නෙමෙයිද කිව්වේ? එකම අර්ථය. අඳුරක් නෑ කියන ගමන ආලෝකයක් තියෙනවා කියන ගමන හැදුවේ එකම උපහාසයක තමයි. ඒ වගේ අවිද්‍යාව නෑ කියන ගමනුත් විද්‍යාව තියන්නේ කියන කමනුත් හැඳින්වේ එකම ප්‍රභාස්වර කම විද්‍යාව. මෙතනදී ආලෝකය දල්වන්නත් අඳුර අයින් කරන්නත් කරන්න තියෙන්නේ අපි දෙකයි. දෙකක් ගැන කතා කළාට දෙපැත්තට වැඩක් කරන කවදාවත් හම්බ වෙන්නේ නැහැ අපිට. එකක් කරලා දෙකක් අර්ථ දක්වන්න වෙන්නේ. ඒ කිව්වේ අඳුර නැත්නම් නැසන්න ආලෝකය ඇති කරගන්නත් අපිට වෙන්නේ ආලෝකය දකින්න එකම විතරයි. අඳුර අයින් කරන්න කියලා කූඩ ටිකක් ඕන ටිකක් ගෙනල්ලා අඳුර පුරවලා අයින් කරන්න පුළුවන්ද? නැහැ. අඳුර අයින් කරනවා කියන වචනෙන් කිව්වත් ආලෝකය දල්වනවා කියන වචනෙන් කිව්වත් අපිට කරන්න හැදලේ මහම වෙන්නේ ආලෝකය ඇති කිරීම නැති කිරීම මතයි. අපිට පුළුවන් තෙල් ටිකක් අරගෙන තෙලයක් අරගෙන වැටියක් අරගෙන ගින්දර ටිකක් කියලා පහනක් දල්වන්න පුළුවන් උපාය දීතියි. ආලෝකයක් දැල්වුවාම අඳුර කියන එක නැති වෙයි. ආලෝකය කියන එක ඇති කරන්නත් අඳුර කියන එක නැති කරන්නත් කරන්නේ ආලෝකය කියන එක ඇති කිරීමෙන්මයි. ඒ වගේ අඳුර වගේ පිටුතුනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන එක නැති කරන්නත් ආලෝකය වගේ විද්‍යාව. විද්‍යාව කියන එක ඇති කරන්නත් විද්‍යාව කියන එක ඇති කරන්නත් අවිද්‍යාව කියන එක නැති කරන්නත් කියන දෙකම අපිට කරන්න වෙන්නේ විද්‍යාව කියන එක ඉදීමෙන්ම විතරයි. අවිද්‍යාව නැති කරන්නත් විද්‍යාව උපදවා ගන්නත් කියන කාරණා දෙකම කරන්න තියෙන්නේ විද්‍යාව. සම්මා දිට්ඨි සාවිජ්ජා විචා උපාදව අවිචා නිරේවා. විද්‍යාවට කියන තව නමක් තමයි මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ විද්‍යාවට තව නමක්. සම්මා දිට්ඨි සහ විචා. සම්මා දිට්ඨිය කියන්නේ විචාව. විචා උපාදව අවිචා නිරෝධ. සම්මා දිට්ඨි සූත්‍රයේ හිතෙන්නේ පටිවිදයි. සම්මා දිට්ඨිය කියන්නේ විද්‍යාව, විචා උපාදවයි අවිචා නිරෝධ. එතකොට දැන් අපිට පටිච්චසමුප්පාදයේ ගවේෂණය කළ උත්තර දෙයක් ආවා. අවිද්‍යාව තිබුණොත් සතර, අවිද්‍යාව නැති වුණොත් විතර. ඊට පස්සේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ගත්තා. අද අපේ ජීවිතය කියලා දැක්කා. එහෙනම් දැන් විද්‍යාව කියන්නේ මොකක්ද කියන උත්තරේ ආවා. විද්‍යාවට තවමත් අපි නම් ඔල පැටලෙලා දෙන ගන්න ඉස්සෙල්ලා විද්‍යාවට තවමත් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය තවමත් විද්‍යාව. එහෙනම් දැන් උත්තරයක් නෑ අපිට මොකක්ද සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? ඔන්නෝය සම්මාදිට්ඨිය කියන කාරණාව තමයි කල්යාණ මිත්‍රස සත්‍යවත් වශයෙන් දුරු ලබා ගන්න ඕනේ. සම්මාදිටිය මොකද කියන කාරණාව තමයි මර්යාය මුලින් දහපර්යාය පරිශීලනය කරන්නේ. සම්මාදිටිය කියන මෙන්න මේ කාරණාව තේරුම් කරගන්න දැරිඳා දැරිවිච්චින්ද තමයි සතර අභියාන. සම්මාදිටිය නැති එකම ධර්මතාවය හෙලි පෙහෙලි කරලා මතු කරලා විමුක්ත කරලා විවර කරලා දෙන්නයි බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය කියන කාරණාවයි මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ නැත්නම් දුක් නැති කිරීමට යන ගමන් මාර්ගයේ පළවෙනිම අංගය, අවශ්‍යම අංගය. ඉස්සෙල්ලා සම්මා දිට්ඨිය කියන එක දැන් දැක්කනේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අපේ ජීවිතය අපි අත්දක්වන්නේ. විද්‍යාව කියන්නේ මොකද්ද කිව්වහම වෙන කොහේටවත් ඇත්තට යන්න ඕනේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයකට නැඹුරු වෙන අද මේ විදිහට රූප පිළින මට සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට රූප පිළිනවන් අර කියන ක්‍රමයේ අල්ලගන්න තියෙනවා. තව පැත්තකින් අපි මොකද මේ සම්මාදිට්ඨිය කියේක ක්‍රම වලට අත්දක් ගන්න පුළුවන්. නමුත් මම ඔයාලට කෙටි ක්‍රමයකට දෙන්නම්. අවිද්‍යාවේ ලක්ෂණය තමයි මේ ස්පර්ශ ආයතන හයම එකට එකතු වෙලා එකට ඇලිලා එකට සම්බන්ධ වෙලා තමයි අපිට දැනෙන්නේ, අපිට තේරෙන්නේ, අපි අරමුණු ගන්න. උපමාවක් කළොත් යමක් ඇහැට පෙනෙනකොට අවිද්‍යාවෙන් යුක්ත මනස ලක්ෂණය තමයි පෙනෙනදී අල්ලන්න පුළුවන් කියන හිතෙන. ඇහැට රූපෙ පෙනෙනවා එකක්. ඊටවටේ පෙනෙන අරමුණ අතිමුත් අල්ලන්න පුළුවන්, නැත්නම් කය ස්පර්ශ කරන්න පුළුවන් කියලා හිතෙන. පෙනෙනදී සත්‍යත් ඇහෙනවා. පෙනෙන දේ තුල තියෙන ගඳ සුවඳක් දැනෙනවා. පෙනෙන දේ තුල පෙනෙන දේ රස ගැන කියන්න පුළුවන්. එක ආයතනයකට අනිත් ආයතනයට එකම වදිනවා. දැතලා ගැට ගහලා හදන මට්ටමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් අපි කිව්වොත් මේ වටාපස මේ අරමුණ හැමෝටම පේනවනේ. දැන් අපි හැමෝගෙම මානසික මට්ටම තමයි මේ පෙනෙනදී අල්ලන්න පුළුවන් කියන එක. දැන් එහෙම කියුවාම හිතන්න මේ දැන් පෙනෙනදී අල්ලුවා කියලා. අල්ලගොතේ පේනවා, පේනදී අල්ලන්න පුළුවන්. දැන් සත්‍යයක් ගැවුවා පෙනෙන දෙයින් තමයි මේ සත්‍යය. ගන්ධයක් දැනුනොත් පෙනෙන දෙයින් තමයි මේ ගන්ධය එන්නේ. රසයක් දැනුනොත් පෙනෙන දෙයින් තමයි මේ රසය එන්නේ කියන එක ආරම්භක ස්පර්ශ ආයතන ආයෙම වදින්න පුළුවන්. දැන් අපි ওই පැත්තෙන් බාහිරින් එකම ආරම්භකට ආයතන පහම බැඳගහම ආධ්‍යාත්මික පැත්තෙන් කියලා තියෙන කතාව මොකක්ද කියලා දන්නවද? කොහොම කළාම ආධ්‍යාත්මික පැත්තෙන් කියන කතාව තමයි චක්කු විඥානයට රූපත් තෙදෙනවා, චක්කු විඥානයට සද්දත් ඇහෙනවා, චක්කු විඥානයට ගඳ සුවඳක් දැනෙනවා, චක්කු විඥානයට රසක් දැනගන්න පුළුවන්. එතකොට චක්කු විඥානයට කායට ගැටෙන දේ දැනගන්න පුළුවන් කියලා අපි කියන්නේ. අපිට ඔකේ මෝඩකම නිසා ඒ තරම් බරපතලකින් තේරෙන්නේ නැති මාත පෙනෙන දේ අල්ලන්න පුළුවන් කියනකොට පෙනෙන දේ චක්කු විඤ්ඤාණයෙන් ඉන්නේ. කෙනෙක්ගේ අල්ලන්න පුළුවන් කියනකොට අල්ලන්න දෙන්න පුළුවන් චක්කුඥාන කියලා කියනවා. කෙනෙක්ගේ ගඳ සුවඳ දැනනවා කියනකොට ගාම විඥානට රූප දැනගන්න පුළුවන් කියලා කියනවා. මේ ආයිරාවන ගැටෙන් එකට එකතු කළාම ආත්‍යාත්මික පැත්තෙන් එක අරමුණක් විඥාන හයකින්ම විඥාන පහෙන්ම චක්කු සෝත කර්ම ජීව කාය කියන විඥාන පහෙන්ම දැනගත හැකි කියන කාරණාවයි තියෙන්නේ. ඒ හින්දායි මේ අසප්පි දත්ත මේ මට්ටමට කියන්නේ අවිද්‍යාව කියලා. විද්‍යාව කියන්නේ වෙන මොකුත් නෙමෙයි පිළිතුරුනි. දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඥාතේ විඥාතං. දිට්ඨේ දිට්ඨමත්තං කියලා කියන්නේ මොකද්ද? දකුණේ දැකීමක් කොමනයි අහන දේ ඇහිමක් පමණයි නාසයට දිවට කායට දැනෙන දේ දැනීමක් පමණයි දැනගන්න දේ දැන ගැනීමක් පමණයි කියලා ආයතන ටික වෙන් වෙලා තියුණොත් මෙන්න මේ වෙන් වෙලා තියෙන මානසික මට්ටමටයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ විද්‍යාව කියන්නේ කියලා අර්ථකථන කරනවා. ආයතන ටික එකම පොකුරට ගැට ගැහිලා බැඳිලා තියෙන මට්ටමට කිව්වා අවිද්‍යාව කියලා. ආයතන ඒකේ ආයතනය අනිත් අනිත් ආයතනයෙන් වෙන් වෙලා ඒකේ ආයතනයෙන් විතරක් සීමා වෙලා පෙනෙන කමට කිව්වා සම්මාදිට්ඨි. දැකීම නිවැරදි. ඒ කියන්නේ පෙනෙන දේ අල්ලන්න බැහැ. අල්ලන දේ පේන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙන දේ පේන්නේ නැහැ. පෙනෙන දේ ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ගඳ සුවඳ දැනෙනවා නම් යම ඒක පේන්නේ. පෙනෙන දේ ගඳ සුවඳ තියෙනවා නේද? දැනට තාම ඕගලන් දෙලිගන්න බැරි මම කියන එකයි බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ අදහම් රටනේ හැමදාම ලෝකයේ පැවතුණු ලෝකයේ පවතින නමුත් ලෝකය නොදකින සැබෑ නැත්ත අපේ ජීවිතවල හැමදාම පැවතුණු හැමදාම පවතින ඒ අපි නොදකින අපේ ජීවිතවල ඇත්තයි සමාධිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ පෙනෙනදී අල්ලන්න බැරි බවත් අල්ලනදී පෙනෙන්නේ නැති බවත්. පෙනෙනදී ගඳ සුවඳ දැනෙනදී පේන්නේ නැති බවත් පෙනෙනදී තුල ගඳ සුවඳ නැති බවත් විඳින රසයේ පේන්නේ නැති බවත් පේනදී රස දැනෙන්නේ නැති බවත් පේනදී තුල රස නැති බවත් කියන මෙන්න මේ අපේ ජීවිතවල හැමදාම පැවතුණු හැමදාම පවතින නමුත් අපි නොදකින ඇත්ත. ඔන්නෝය ආයතන දෙක වෙන්වුණොත් ඔගොල්ලෝ දන්නවද කියන වාසිය මොකක්ද කියලා? සිංහතුනි ඔගොල්ලෝ සතර මහා ධාතුව පිළිසිඳ දකිනවා. ඒ මොහොත ඔබලු පටිජාපු තීජු වායුකින සතර මහා ධාතු තෙලින දකිනවා. අද මේ සතර මහා ධාතු ඕගලන්ට ප්‍රකට නොවෙන්නේ ඇයි කියලා දන්නවද? මේ අරමුණේ ගැහිලා හින්දා. සිංහතුනි කයට ගැටෙන්නේ පටිවි ධාතු. ඒත් එහායම කවදාවත් පටිජාපු තීජු වායු කියන ධාතු සතරෙන් ආපෝ ධාතු මුස්තරණ වෙච්ච පඨවි තේජෝ වායු කියන තුන් ධාතු තමයි කායට ගැටුණා නම් ගැටෙන්නේ ගැටෙනවා නම් ගැටෙන්නේ. තාපකයෙන් ගෙතියෙන් ගත්තොත් කායයට ගැටුණොත් ගැටෙන්නේ සතර මහා ධාතුමයි. සතර මහා ධාතු කායට ගැටෙද්දී ගැටෙන අරමුණ අරගෙන ඇහෙන්නේ නිත්තක් අරගෙන අහවල් වක්තුව මට ස්පර්ශ වෙනවා, අහවල් පුද්ගලයා ස්පර්ශ වෙනවා කියලා මනෝමින් හදාගත්ත කාම සංඥාවක් ඉන්න නිසායි අපිට කාම වස්තුන්ගෙන් සැප දුක් විඳින්න පුළුවන් මට්ටමක් තියෙන්නේ. ඒ හින්දායි සතර මහා ධර්මයේ අපි කලකිරෙන්නේ නැත්තේ. යම් කලක පටවින් පටවිතෝ ඥාත්ත පටවිය පටවිය ඇතිව දැක්කෝ දැක පටවිස්මි නිද්දින්දති පටවිය කලකිරෙනවා. නිද්දින්දි විරජති කලකිරෙන්නේ නොයදෙනවා. විරාගා විමුච්චති නොයදෙන මිදෙනවා. විමුත්තසුන් විමුත්ත මේ ඥානන්තු මිදුනා මිදුනා කිය මොහොනේනවා. කීනා ජාත උසුතම් භක්තිචර්යයන් ගතන් කරණියන් නාකර නිත්‍යත්‍රාය පජානාති. මම කලයුත්ත කළා මත්තේ කලයුත්තක් නෑ කියන නුවණේනවා. පටවිය පටවිය හැටියට දැක්කොත් පටවිය කලකිරෙනවා. කලකිරලා පටවිය මෙහෙලෙනවා. පටවිය මෙහෙලීමෙන් මනස ආශ්‍රයෙන් කෙලසෙන්නේ මිදෙනවා. මිදුණා මිදුණා කියන නුවණ පහළ වෙනවා. මේ සම්මා දිට්ඨිය මොකටද? සම්මා දිට්ඨිය ගත්තාම සම්මා දිට්ඨියට පෙර සහ පසු කියන ධර්ම කාරණා දෙකක් තියෙනවා. මේ ඉස්පර්ශ ආයතන හය දෙන්නේ කොහොමද? දකින්නකට කමුකෝ සම්මා දිට්ඨිය කියනවා. සම්මා දිට්ඨිය ඉස්පර්ශ ආයතන හය දෙන්නේ මොකද දැක්කොත් ඔබලා සතර මහා ධාතුව ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ගැටෙනදී ගැටීමක් විතරක් නොව ඇහැට පෙනෙනදී ගැටෙන එක බැඳලා නැත්තම් ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ ශරීරෙට ගැටිලා තියෙන්නේ පටිව්‍යාපෘතිය වායු කියන සතර මහා ධාතු විතරක්. තව මොනසිය පුද්ගලිය සත්‍යයේ ස්පර්ශ කරන්නේ නැහැ කායට. එහෙම වුණොත් සතර මහා ධාතු වල කායත ස්පර්ශ වෙච්චි සතර මහා ධාතු ස්පර්ශයෙන් එන සැප දුක් නේද අපිට විඳලා තියෙන්නේ කියන කාරණාව ඕගලන්ට තේරෙනවා. එහෙම වුණොත් සත්‍ය පුද්ගලයන් ස්පර්ශ නිසා එන සැප දුක් ද්‍රව්‍ය කාරණාසයන සැපතුක් මේ එකක්වත් උගලන්ට ඉතුරු වෙන්නේ මේ ස්පර්ශ ආයතන හය අනිත් ආයතනෙන් අනිත් ආයතනෙ වෙන්වෙන් කරලා දක්ෂිණ මට්ටමට ආවොත් සතර මහා ධාතු පිළිසිඳ දකින්නවා. පිළිසිඳ දැක්කොත් ඒ කලකිරිලා නොයවිලා ආශ්‍රයෙන් කෙලෙසුමින් මනස නිදෙනවා. සසර නැවත නැවත ඉපදෙන්න තියෙන ජරා මරණ දුකට පත් වෙන්න තියෙන සියලුම කෙලෙසයන්ගේ මනස නිදෙනවා. ඔන්න ඒ සඳහායි මෙන්න මේ සම්මා දිට්ඨිය අවශ්‍ය. ඒකටයි මේ සම්මා දිට්ඨිය ඇතිවීම නිවනට තවමක් කියලා කිව්වේ. සම්මා දිට්ඨිය ඇති වුණොත් ආශ්‍රයයන්ගෙන් කෙලෙසයන්ගෙන් මනස මිදෙනවා. චරා මරණ සියලු දුකින්ම මනස මිදෙනවා. ඊට පස්සේ දැන් අපි තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ සම්මා දිට්ඨියට හේතු මොකක්ද? දැන් මොන මොහොතේ සම්මා දිට්ඨියට පසු ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති වුණොත් ඇති වුණාට පස්සේ කලකිරුණා නැත්නම් අපේ මනස ආශ්‍රිත වෙනසින් මිදෙනවා කියලා පෙන්නනවා. දැන් තේරුම් ගත්ත ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨියට හේතු මොකක්ද කියලා. සම්මා දිට්ඨියට පෙර සම්මා දිට්ඨිය දැනගෙන සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස සීලයක පිළිතර සමත කමතහනකින් හේත වඩමින් නිදර්ශනාදානකින් යුක්ත වෙන්න බැහැ. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රි ශික්ෂාව කිරීම. සීලයක පිළිතර සමත කමතහනකින් හේත වඩමින් විදර්ශනාඥානයෙන් යුක්ත වුණාම ඒකට කියන සීල සමාධි ප්‍රඥා. ඒක කරනකොට ඒකේ ඵලය තමයි මොකද සම්මා දිට්ඨිය කියන දෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වුණාම විපස්සනායකටක වෙනුලා වෙනලා වෙන දවසේදී මොකද වෙන්නේ? විපස්සනායකම හරියට ඇත්ත ඇති ඇති දැක්කාම ඒකේ කලකිරුණා නැතිලා ආශ්‍රයෙන් කෙලෙසුගේ මනසෙ නිදෙනවා. මිදුනහම මිදුනාගේ ඥාන දර්ශනය එනවා. මතු කටයුත්තක් නැහැ. සසර දුක අවසන් කළාගෙන නිවන් දැක්කම සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ධර්මතා පහක් තියෙනවා. ওই ධර්මතා පහ සම්මා දිට්ඨිය කියන කාරණාව මැදින් තියලා සම්මා දිට්ඨියට මුලින් කාරණා තුනකුයි සම්මා දිට්ඨියට පසුව කාරණා දෙකක් වෙන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන. සීල සමාධි ප්‍රඥා කියන සීලයක පිටුලන් සමාධි වඩමි විදර්ශනා කරනකොට මේ දිගේ ප්‍රතිඵලය තමයි ඇත්ත ඇහිදී දකින්න. ඇත්ත ඇහිදී දැක්කා ආශ්‍රයයෙන් කෙලෙසුන්ගේ මනස පිළිගන්න. එතකොට සම්මා ඥාන සම්මා විමුක්ති. මිදුනහම කෙලෙසුන්ගේ මනස මිදුනා කියන ඥාන දර්ශනේ පහළයි. එතකොට අපිට හිතෙන්නේ තියෙනවා මොකද්ද? සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන ධර්මතා පහ. ධර්මතා පහ තියෙන්නේ මොකකටද? කොහොමද සම්මා දිට්ඨිය කියන ධර්මතාවය නැත කරගෙන ඒ සම්මා දිට්ඨියට මුලින් කාරණා තමයි පසුව කාරණා දෙක කියන එකකින් හිතෙනවා. ඔන්න දැන් මම ආපහු මුලින්දන් මුළු දේශනාවම ආවර්ජනා කරලා න්‍යාය පෙන්නනවා. හොඳට මතක තබා ගන්න. පටිච්ච සම්පදායේ ගවේෂණය කරලා උත්තරය ආවා දුක කියන එක යම් තැනක තියෙනවා නම් අවිද්‍යාව නිසා අවිද්‍යාව තුන දුක තියෙනවා කියන උත්තරයක් ආවා. එකයි දුක කියන එක නැති වෙන්න නම් ඉපදීම නැති වීමෙන් පටන් අරගෙන අවිද්‍යාව නැති වෙන්න ඕනේ. අවිද්‍යාව නැති වුනොත් ඉපදීම නැති වෙනවා කියන උත්තරේ. පටිච්චසමුප්පාද ධර්ම අනුලෝමෝ ප්‍රතිලෝමෝ සත්‍ය නිරෝධය අනුලෝමෝ ප්‍රතිලෝමෝ ගවේෂණය කරනකොට උත්තරයක් ආවා. අවිද්‍යාව තිබුණොත් සතර නැත්නම් ජරා මරණ දුක, විද්‍යාව තිබුණොත් නිවන නැතිනම් සසර ගමන අවසන් වීම කියන උත්තරය. විද්‍යාව සහ අවිද්‍යාව කියන මත ජීවන සහ අතර කියන උත්තර දෙක අම්මා. ඔන්න දැන් මේ පටිසම්පාද සිද්ධිය ගලවලා ගවේෂණය කිරීම පැත්තකින් දැනුවා. ඒක ගවේෂණය කළා වු උත්තර දෙක විතරක් ගත්තා දැන් අපි අරගෙන. මොකද විද්‍යාව තිබුණොත් ජීවන, අවිද්‍යාව තිබුණොත් සසර. ඊට පස්සේ අපේ ජීවිතයේ පැත්තට අපි ගැඹුරුනම් අපේ ජීවිතයෙන් අපි හඳුනාගන්නේ කොහොමද? විද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන උත්තරයකට අරගෙන. ඉතින් බොහොම සරලයි, පහසුයි. ඉතාමත් ඉවරයි. කවදාවත් නිවන්මක වරදින්නේ නැති ක්‍රමයක් නේ කියන්නේ. අපේ ජීවිතයෙන් උත්තරයකට ආව ඊට පස්සේ මොකද දැන්? දැන් අපි දැක්ක විදිහ අපේ ජීවිතයේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාව කියන්නේ මොකද්ද? ඒකේ උත්තරේදී ගවේෂණය කරනකොට අවිද්‍යාව කියන්නේ මොනවගේ එකක්ද, අවිද්‍යාව කොහොමද ඒක අර්ථකථන කොහොමද කියන එක බලුවාම උත්තරය මොකද? වර්තමාන අපේ ජීවිතයේ තරණම අවිද්‍යාව. අවිද්‍යාව තරණම අපේ ජීවිතය. ආය අපි ත්‍රිලම ඉන්නවා වෙනම අපිට අවිද්‍යාවක් තියෙනව නෙමෙයි. මේ විදිහට ජීවත් වෙන කම තමයි අවිද්‍යාව කියන්නේ. අන්න ඒක වඩාත්ම වටිනවා. මොකද අවිද්‍යාව නැතුව ඔය විදිහට ජීවත් වෙන කම නැති වෙලා තියෙනවා.
ඒකයි ආය මේ ස්පර්ශායතන හය විදිහට පරිඥාණය කරන කෙනෙක් කිසිම වෙන්න බෑ අවිද්‍යාව නැති. ඕගොල්ලෝ දුන්දානක් නෙවෙයි අවිද්‍යාව නැති කරලා ජීවත් වෙන්නේ. එහෙම නැහැ. අවිද්‍යාවෙන් තමයි ජීවත් කළේ ඕගොල්ලන්. ওই විදිහට ජීවත් වෙීම අවිද්‍යාව. අවිද්‍යාව නැති වුණා කිව්වොත් නැති කරලා තියෙනවා ওই ජීවත් වීම. එයිද ඕම පුද්ගල භාවයෙන් ජීවත් වෙන ඔය විදිහට ජීවත් වෙන කෙනෙක් අවිද්‍යාව නැති කරලා ඉන්න කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා. ඒකයි ගන්නවම. අවිද්‍යාවේ ලක්ෂණය තමයි මොකද්ද? මේ ආයතන ටික ඔක්කොම එකකොටට ගැට ගහගෙන සත්පුද්ගල භාවයෙන් නරඹන ගන්න පහසු වෙන විදිහට ස්පර්ශ ආයතන හයම එකක් කරගෙන මේ විදිහට ජීවත් වෙන කමතයි කියන්නේ අවිද්‍යාව. එතකොට යම් කාලයක අවිද්‍යාව නැති වුණා කියලා කිව්වොත් මේ විදිහට ජීවත් වෙන කෙනෙකුට අවිද්‍යාව කියලා නැතිකලා නෙමෙයි වෙන්න ඕනේ. උත්තරේ මොකක්ද? මේ විදිහට ජීවත් වීම නැති වෙනවා. අද ඔයගොල්ලන්ට මම කියලා තේ කරන්න පුළුවන් ওই සිද්ධිය නැති වෙනවා. ওই ස්පර්ශාන්තන හැයි ওই බැලත්ත නැති වෙනවා කියන උත්තරේ ඉන්නේ. එහෙම නැතුව දෙති පිටින්ම අවිද්‍යාව නැති කරලා ඉන්න තව කෙනෙකු සිහි ලබා ගන්න එපා. සිහි කරගන්න අපි කරන වැරද්ද තමයි යෝග. ධර්මක කියනම ආපහු අපිට අවිද්‍යාව නැති කරලා ඉන්න තියෙන කියලා දැන් අපි කියන කමකට ලැබෙන අවිද්‍යාවෙන් හම්බෙච්ච මානසික මට්ටමයි. ඒ උත්තරේම අහලා තත් අපිට තියෙන අවිද්‍යාව නැති කරලා ඉන්න කියලා අවිද්‍යාව ලැබුණ උත්තරේ ඉන්නවා අවිද්‍යාව නැති කිරීම තියෙනවා. ඒක යම් විදිහක සම්මාදිටිය වචනයකට අපිට වෙන්නේ වචනයකට සීමා වෙයි. ඒකේ අර්ථයට අපේ මනස දැකගන්න නැත්තේ. ඒතකොට උත්තරේ හම්බුණා අවිද්‍යාව කියලා කියන්නේ මේ විදිහට පෞද්ගල ස්පර්ශ ආයතන හයයි. මේ විදිහට ජීවත් වීමයි කියලා. ඊට පස්සේ විද්‍යාව කියන එක මොකද්ද කියනකොට ලෝකේ කවුරුත් දන්නේ විද්‍යාව කියලා දෙන්න. විද්‍යාව කියන එක තමයි හැදෙන්නේ ඇත්ත. විද්‍යාව කියන එක තමයි අපේ ජීවිතවල හැමදාම පැවතුන පවතින සැබෑම ස්වභාවය. නමුත් අවිද්‍යාවේ ප්‍රශ්න තුල වැහිලා බුද්ධාගම සත්පුරුෂයන් වහන්සේලා පහළ වුණේ අවිද්‍යාව රැස්න තුල මේ විදිහට ජීවත් වෙන ජීවිතය තුල පවතින සැබෑම ඇත්ත පෙන්වලා ওই ජීවිතය අතහැරලා තමන් වහන්සේ කාගෙන්වත් අහන්නේ නැතුව අවිද්‍යාව වලින් ලෝකේ තුලම ඉපදිලා හැදිලා වැඩිලා විද්‍යාව උපදවාගෙන අවිද්‍යා ජීවිතය නැති කළා. අපි වගේ අතපය හතරම කියන ජීවිතය අයින් කරගත්තා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින අතපය හතරම කියන ජීවිතය හම්බවෙන්නේ අවිද්‍යාවට. අත දිහා බලනකොට කකුල හම්බ වෙන්නේ, කකුල දිහා බලනකොට අත හම්බ වෙන්නේ, අතයි කකුල දෙකම එකට එකතු කරලා හම්බ වෙන්නේ අවිද්‍යාවට. ඔළුව දිහා බලනකොට අත හම්බ වෙන්නේ, එතකොට මේ ඔක්කොම ටික එකතු කරලා හම්බ වෙන්න පුළුවන් කම හම්බ වෙන මොකේද? එක පාර්ථම අතපය හතරයි උරුවයි කැලි පහම බලන්න පුළුවන් කවුද ඉන්නේ? එහෙමත් බලන්නවත් බැ මම මේ නිකමද කිව්වේ. අරමුණු පහක් පත් ඔළුව දිහා බලලා අරමුණ ගන්නකොට අත දැකපෙක නිරුද්ධ නම් අත දැකනකොට ඔළුව පෙදෙන එක නිරුද්ධ නම් ඔක්කොම ටික එකතු කරලා ගන්න කෙනෙක් හම්බ වෙයිද? මේ එකම උපායතන රූප ඇතුලේ දැකත්ත තියෙන්නේ මම මේ කියන්නේ තාම ආයතන ආයතන කියලා ගොඩාක් බැලුවා. එතකොට අතපය හතරම තියෙන ඔළුවකුත් තියෙන මැද පපුවකුයි බඩකුයි තියෙන ජීවිතයක් හම්බ වෙනකොට අරමුණු කීයකින් හම්බ වෙන්න ඇද්ද? ඇයෙන්ම බලනකොට නිමිති කීයක් තියෙන එකතු කරලා වෙන්න ඇද්ද? ඔය රූපේ හදාගන්න ඇත්තේ චිත්ත රූපේ. මම ඉන්නවා කියලා අතයි කකුලුයි ඔළුවයි පපුවයි බඩයි ඔක්කොම තියෙන ශරීරයක් එකතු කරන්නේ. හිතට ඔය ඔක්කොම අංගපදක තියෙන නිමිත්තක් හම්බ වෙන්න ඕගොල්ලන්ට තමන් වූ අරමුණු කීවතාවට අරමුණු අරමුණු හදාගන්න එක කියලා බලන්න රූපායතනය තුළ විතරක් ඒ රූප ආයතනයේදී සද්දය ගන්නේ රසය කියලා ආයතන තව වෙනස් කරලා නැතුව රූප ආයතනය තුළ කලින් දක්න රූපණ නිමිත්ත නිරුද්ධ නම් ඊගාවත් දක්නකොට මෙහෙත දක්න රූපණ නිමිත්ත නිරුද්ධ නම් මේ වගේ ඕගොල්ලන්ට බබ කියන සංගීතයක් එහෙම කිව්ව තමන්ගේ ශරීරයේ දැකපු කවදාවත් අවස්ථාවක් තියෙන්නේ. එතකොට ඒකයි අවිද්‍යාවෙන් නිරුද්ධ වෙච්ච දේවල් එකතු කරලා එකතු කරන බොහොම අමාරුවෙන් හදාගත්ත ජීවිතය තමයි මේ මම ගැන. ඒ තුළ ඇති ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාම පෙන්නේ මොකද්ද? එක අවස්ථාවකට එක අරමුණක් උපදිනකොට අනිත් අරමුණ නිරුද්ධයි නම් නැති වෙනවා නම් ඒ ආයතනය උපදිනකොට අනිත් ආයතනය නිරුද්ධයි නම් එක ආයතන දෙකක් එකට හටගන්න නැත්තම් ඊගාවට එක ආයතනයකින් දැනගත්තදී අනිත් ආයතනයෙන් කවදාවත් දකින්න බැහැ නම් මෙන්න මේක තමයි නියම ඇත්ත. ඔන්නෝ ඇත්ත බුදුජන් වහන්සේ පාලක කරගෙන කල්‍යාණ මිත්‍රයන්ට කර්තව්‍ය ශ්‍රවණය කියලා ටිකෙන් හම්බ වෙන්නේ අපිට ඉඳගෙන හිටගෙන ඉඳලාගෙන ඇවිදින හතර ඉරියව්වක් මවා ගන්න බැරි අතපය හතරක් මවා ගන්න බැරි එකම අරමුණකට අනිත් ආයතන ඔක්කොම ටික සම්බන්ධ කරන්න බැරි තනිතනියම මෙදීම ඇහිම ගැනීම කියන ධර්මතාවයන් ද සීමා වෙච්ච අරමුණු ඉතිපොදි නිරුද්ධ වෙන්නේ නැත්තම් තමයි සම්මා දිට්ඨි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ස්පර්ශාදිටික මෙන්න කරලා පවතින ඇත්ත මෙන්න මේකයි ඇත්ත කියලා කියනවා. කල්යාණ මිත්‍ර ඇතුළ සත්‍යධර්ම ශ්‍රවණය ලැබුණා. ඔහොම එක පොළට අර මාසුරු සිතානගේ කැමති ඔක්කොම එකට අරනවා වගේ ආයතන ටික ඔක්කොම එකට අවලෝකනය කරනක තියෙන ජීවිතේ ඇත්ත තමයි තනිපරි ආයතනයේ ජීවිතේ කියලා කල්යාණ මිත්‍ර ඇතුළේ සත්‍යවත් ශ්‍රවණේ අහගන්න ලැබුණා. ඔන්න දැන් සම්මා දිට්ඨිය අහගත්තා. අවිද්‍යාව ලැබුණ අපිට අපේ ජීවිතයයි කියලා විද්‍යාව දැනගත්ත අපිට මෙහෙම අම්බෙල දැනක ආයතන දෙන්නේ කළ දැකීමයි නිර්මී කළ දැන ගැනීමයි විද්‍යාව නැත්නම් සම්මාදිට්ඨිය කියන්නේ. ඒක සම්මාදිට්ඨිය බුද්ධිය තමයි මොකද්ද? අත අපේ ජීවිතයේ අතේ රඟ ගන්න. ආලෝකයයි අන්ධයි කියන දෙක එකට තියෙනවද? ස්පර්ශ ආයතන හය එකට ගැට ගහලා පවතින ගම කියන තර ආයතන ටික දෙන්නේම පවතින මොහොත එන්නේ නැහැ. ආයතන ටික දෙන්නේම පවතින මොහොත තිබුණු ආයතන ටික එකට ගැට ගහලා පවතින දෙයකට හම් වෙනවා. එහෙනම් මේ එකට ගැට ගහලා නින්දා අහන්න පුළුවන්, බැනුම් අහන්න පුළුවන්, කායික මානසික සියලු දුක් විඳින්න පුළුවන් මේ කයම ඔගොල්ලෝ නිදෙනවා. අවිද්‍යාව නැති වුණා කිව්වොත් දුක් විඳින ඔය මානසික මට්ටමේ දුක් විඳින ඔය කයම ඔයගොල්ලන්ට දාස් කරන්නයි. එහෙම නැත්නම් තවත් අතපය හතරම ඇති ගෙටි පිටින්ම පුද්ගලයන් දැකලා ඒ මට අවිද්‍යාව නැති වෙනවා කියලා කටින් එපා. අවිද්‍යාවෙන් ගත්ත ඒ බව නැතිවීමමයි ඒ මගේ පැවැත්ම පැහැදිලිමයි විද්‍යාවෙන් කරන්නේ. ඔන්න කල්යාණ මිත්‍ර ඇසුරෙන් සත්‍යත්ව ශ්‍රවණයේ ඔය අවිද්‍යාවෙන් දුක ගලාගෙන එන නිමිත්ත අයින් කරවල විද්‍යාව වෙනවා. පෙන්වාට තාම එක දැක්කේ නැහැ. විද්‍යාව පෙන්නලා විද්‍යාවට දෙකක් පෙන්නනවා. මේ විද්‍යාව නැත්තම් ආයතනික වෙන් කරන ගන්න සම්මාදිකය ගන්න එතකොට ඔයගලගේ මනස මේ අවිද්‍යාවෙන් මේ ආශ්‍රයෙන් මේ කෙලෙසේ අද විදිහ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්මත් වලින් මිදේ. අනේ බොහොම සරල උත්තරයි. නිවන් ක්‍රමය අද දකින්න මේ කෙලෙස් ටිකෙනුත් අද කියන දුකෙනුත්
මනස නිදෙනවා ඒකයි බලාපොරොත්තු වෙන්නේ ඒකයි ප්‍රතිඵලය මේ සම්මාදිටිය මොනවාරි කෙනෙක් නිවිතනක් කරනවා නම් නිවිතනක් හරි කරන්න හේතුවක් කියන්නේ මොකක් නිසාද මොකටද කියලා එතකොට ඒ වගේ සම්මාදිටිය කියනක මොකක්ද මේ තරම් බෙහෙදෙන්නේ මොකක්ද ගන්නෙ අධිසාමර බව සඳහා ජරාමරණ නැතිකම සඳහා මොකද සම්මාදිටිය ඇති කරගත්තාම අජරාමර ජරාමරණ තම ලැබෙන්නේ කුමක් නිසාද ඉපදීම නැතිවෙන ඉපදීම නැතිනේ මොකක් නිසාද අවිද්‍යාව තුලින්ම ජීවත් වෙන හිදී අවිද්‍යාව නැතිනම් ජීවත් වීම නැති නිසා අවිද්‍යාව නැතනම් මොකද ජීවත් වෙන්නේ කොහේ අවිද්‍යාව නැති කලහම ජීවත් වීම නැති වුණොත් මැරිමක් තියෙන්නේ හිටියොත් නම් ජීවත් වුණත් මැරෙයි මරණයෙන් පස්සේ ජීවත් වෙ ඉන්න කෙනාට ගති දෙකක් එක්කෝ මරණයෙන් පස්සේ ඉපදෙනවා එක්කෝ මරණයෙන් පස්සේ නොඉපදෙනවා ඉපදුන සහසක දෘෂ්ටිය නොඉපදුන උච්චේද දෘෂ්ටිය ජීවත් වෙන්න එයා ඉපදීමයි මැරීමයි කියන ඉපදීමයි නොඉපදීමයි කියන දෙකම විදිහට එහෙමද කෙනෙක් ජීවත් වෙනවා කියන ප්‍රශ්නේ නේදනෝ එයා ඉපදෙනවා හෝ මැරෙනවා කියන ධර්මතාවයෙන් නෙමෙයි එයා තාක්ෂණික දෘෂ්ටි දෙක තුනින් එක්කවත් අනුගමනය කරන්න ඕනේ නැහැ එතකොට මෙන්න මේ සම්මා දිට්ඨිය කියන ගැටුමහම ජීවත් වෙනවා කියන කමනේ ජීවත් වෙන කෙනෙකුට ඇති වෙන සියලු දුක මරණයට පත් වෙනකොට දුකට පත් වෙනවා කියන්නේ ඒ දුකේ මරණය නිසාය දුක ජීවත් වීම නිසාය දුක කියන සියලුම දුකේ ප්‍රධානයි ජීවත් වීමෙන් දාසකා ඒ ජීවත් වීම කියන එක අද ඔයගලන්ට සිද්ධකලේ අවිද්‍යාවෙන් අවිද්‍යාව නැති වුණා කියන කොට මේ ජීවත් වීමයි නිරුද්ධ වෙන්නේ කියන ගණිතය එතකොට මේ වචන සෙට් එකක් නම් නෙමෙයි මහා දාර්ශනික අට කවලා අමුතු විදිහට හිතන්න උගන්නන ගැඹුරු ගැඹුරු වචන සෙට් එකක් කියලා නම් හිතන්න එපා මේ ජීවිතයේ සැබෑ මාර්ගයක් නෙමෙයි තවත් එක් මහා දාර්ශනික වචන සෙට් එකක් නෙමෙයි ජීවිතයක දුක කියන එක ජීවිතයකින් බලා යන්න බලා යන්න තියෙන මේ ක්‍රමය ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ බලා යන්න බලා යන්න මේ ක්‍රමය විතරයි ඒ නිසා ඔය සම්මා දිට්ඨිය කිව්වා මොකද්ද නිවන කියලා ඒ ඇත්ත දැකීම නිසා ආශ්‍රයෙන් කෙලෙසුම්ගෙන් මනස නිදෙනවා නම් ඒ නිදීම නිසා අජරාමර බව සාක්ෂාත් වෙනවා මම නිවේ කිව්ව දේශනා කරන්නේ ඔගලන්ට බහුතාත්ක සූත්‍රය එහෙම බලන්න මැරෙන්න ඉපද ජීවත් වෙනවා කියලා අහනවා තථාගතයන් වහන්සේ අනුරාධ සූත්‍රයේ බලන්න සංයුක්ත නිකායේ මේ අහනවා ජීවිතය ගැන කතා කරනවා ඔගලන්ට එතකොට සම්මා දිට්ඨිය කියන එක අවශ්‍ය ඇත්ත දැක්කහම කෙලෙසුන් ආශ්‍රය මෙතන නිසා අපි හැමදාම කියවන සම්පදේ ගාථාවෙත් තියෙන්නේ අප්‍රමාදෝ අමතපද අප්‍රමාදී බව නිවැරදිව වචනේ ප්‍රමාදෝ පච්චුපෝ ප්‍රමාදේ කියලා කියන්නේ මරණයට වචනේ අප්‍රමත්ත නියත් අප්‍රමාද වෙච්ච කෙනා නොමෙද මැරෙන්නේ ඇයි ජීවත් වෙනවා කියන එක නිසා ජීවමත්ත
නැත්නම් යමෙක් ප්‍රමාද වාර්තය කරන ජීවත් වෙන පැත්තවල. එතකොට මැරීම හෝ ජීවත් වීම කියන එක කොහොමද වෙන්නේ කියන එක පෙන්නනවා එකනේ. ඒ වගේ එතකොට ඔන්න සම්මාදිට්ඨිය කියන උත්තරේ තමයි සම්මාදිට්ඨිය මොකටද මේ ආශ්‍රවණය කියනසෙ මම මත නිදෙන විකාර කියලා ආවා. ඊට පස්සේ ඒ සම්මාදිට්ඨිය කල්‍යාණ මිත්‍ර ඇතුලෙන් සත්‍යන වශයෙන් දැනගත් සම්මාදිට්ඨිය ජීවිතය කරගන්න කලේතු විගත කියලා මොකද්ද පෙර සම්මාදිට්ඨිය කියන එක නේද? සම්මාදිට්ඨිය දැක්කට පස්සේ වෙන ටික තමයි දැන් අපි දෙන්නේ අවිද්‍යාවේ යුක්ත ජීවිතය හිතලා යනවා. අවිද්‍යාවේ යුක්ත ජීවිතය තුළ තියෙන අවිද්‍යාව ඔක්කොම විපාකේ ගෙවලා යනවා. ආශ්‍රයෙන් කෙලසෙන්නේ මනස නෙමෙයි. ඒක තමයි සම්මාදිට්ඨියේ ඵලය. බලාපොරොත්තු වෙන දේ. නිදුක්වම අජරාමම බලන්න. ඊට පස්සේ සමාධිය ගන්න කලින් වැඩ පිළිවෙලක් තියෙන එක තමයි ගන්න. ඔන්න මම මේ දේශනාවම ආපහු අරගෙන ආවා ආවර්ජනා කළා. දැන් ඔයගොල්ලන්ට න්‍යාය තියෙන්න ඕනේ නිවන් දකින්නවා කියලා කියන්නේ මොකක්ද නිවන කියන්නේ මොකක්ද ඒක ලැබෙන්නේ කොහොමද ඒකට යන මොකක්ද කියන උත්තරේ දෙන්න. නිවන කියලා කියන්නේ මොකද්ද? අජරාමර බව. ඒක ලැබෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය නිසායි. සාක්ෂාත් සම්මා දිට්ඨිය නිසායි ලබා ගන්න කොහොමද? සම්මා දිට්ඨිය කියන සම්බන්ධයි. ওই විදිහට උත්තර දෙකම මොලේ මොකද? පටිසම්පාදික ගමේශී කියන්නේ. එතකොට මේ න්‍යාය තේරුම් ගත්තට පස්සේ ඕනේ නැහැ ඕකකට ආවෝදේ මමද මෙහෙම මෙහෙම භාවනා කළා දැන් ආනාපාන සතිය ගොඩාක් ගියේ දැන් මොකද කරන්නේ දැන් අපිට දැනව හොඳට කැලේ ටිකක් තියෙනවා දැන් මොකද කරන්නේ කියලා අහන්න ඕනේ මොකද තමන්ගේ මනසේ තාම ආශ්‍රවණි එනවද නැද්ද කියලා තියෙනවද නැද්ද ආයතන ටික තාම ගැට ගැහිලා තියෙන කම දුරු වෙලා නැහැ තමන්ට තියෙනවා ආයතන වින්දුන තාම පේන්නේ නැහැ ආයතනික එකට එකතු වෙන දුක එහෙමමයි කියන්නේ පිටි. මෙහෙම තියෙද්දි තමන්ට පැය ගන්න සම්බන්ධික වැඩක් තියෙනවද? ඥානදර්ශන කියලා වැඩක් තියෙනවද? දුක කියන එක ජීවිතේ වල. එයා ඥානදර්ශන හොයාගෙන ගියේ නැහැ. නිවන කියලා එකක් අමුතු හොයාගෙන ගියේ නැහැ. දුකයි ප්‍රශ්නේ උනේ. දුක කියන එක නැතිවීම තමන්ගේ මනසේ තමන් තුළ දුක කියන එක නැති වෙනවද කියලා බල බල මේ ප්‍රතිපදාව හැදෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක හැදෙනවා. දුක් නැති කිරීමේ ක්‍රමයක හැදෙනවා. එයා දන්නේ ඉච්චර. එයා මේ භාවනා කරනවා කියලා කලේ විතර මොකක්ද මේ මොකක්ද? දුකින් මිදෙන්න කොහොමද? දුක අයින් කරගන්න කොහොමද? හැබැයි එයා දැනගෙන හිටියා. මොකද්ද? දුක රැක්ෂණේ ආයතනික එකට එකතු වීමෙන් ජීවිතෙම මේ පුද්ගලයා හින්දා විතරක දුක අයින් වෙනනම් මේ ජීවිතෙම ඉඳ පුද්ගලයා අයින් වෙනනම් දුක අයින් වුණා මොකද ආපහු තව දුක අයින් කරගත්ත පුද්ගලයෙන් නම් හිරලා යන්නේ නැහැ කියන එක යාට නෝන අන්න එතන ඉලක්ක කරගෙන මේ කාරණාව කරනවා ඔයිටක දැනගන්න දැනගෙන ඊට පස්සේ ඔයිටක සාක්ෂාත් කරගන්න යන ගමන් මාර්ගයේ කොටසක් තමයි ඔයගොල්ලෝ භාවනා කියලා හඳුන්වන්නේ. ඒක සම්මාදිට්ඨිය ඉගෙන ගත්තාම ඒ ඉගෙනගත් සම්මාදිට්ඨිය දැනගත්ත දේ දැකගන්න තැනට යන ගමන් මාර්ගයට තමයි ඔයගොල්ලෝ භාවනා කියලා කියන්නේ. සීලයක පිටලා සමතකම තහම් වඩනවා, විදර්ශනා භාවනා කරනවා, ඔය සමත විදර්ශනා කියන දේක කරනවා. හැබැයි තේරුම් කරගන්න මේ සමත විදර්ශනා කියන ටික කරන්න කලින් නිවන පිළිබඳ පරිදි අහකට කෙනෙක් වෙන්න ඕන. දුක දැකලා අවිද්‍යාව නිසා දුක එන්නේ කියලා දැකලා දුකේ නැතිකම දැකලා විද්‍යාව සමාධිය තිබුණොත් මේ දුක නිරුද්ධ වෙනවා කියලා දැකලා එහෙනම් ඒ සඳ අනිත්‍ය කරනෝනේ කියලා මම ප්‍රතිපදාගෙන ඥානදර්ශන කාම කෙනෙක් වෙන්නවා. චතුරාර්ය සත්‍ය ධර්ම කෙනෙක් වෙන්නෝනේ භවනා කරන්නේ. මම ඔය පටිච්ච සම්පදාය කියන කීවට ඔය සත්‍යෙකින් චතුරාර්ය සත්‍ය දුක්ඛ දුක ඇතිවීම නැතිවීම කියන එක දැකලා ඉවරදලා ඒ දුක්ඛ නිරෝධය සඳහා මේ විදිහට කටයුත්තේදී උත්තරය එන්නේ. දුක කියන එක දන්නේ නැහැ. දුක ඇතිවෙච්ච හේති කාරණේ කියන උත්තරයක් ආවෙත් නැහැ. ඒ හේතුව නැතිකොට දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරනව නේද කියලා දැකලා එන්න. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන ඒ හේතු නැතිකරන මේ විදිහට දුක්ඛ හේතුයි කියලා සම්මාදිට්ඨිය ගැන ඥාන දර්ශක කැපිලා නෙමෙයි කවුරුත් මේක කරන්නේ. කෙලින්ම අදිටින කොනදාලා වතට පැනලා වගේ කෙලින්ම භාවනාව කියනකට ගන්න. නමුත් එහෙම නෙමෙයි. භාවනාව කියන්නේ මහාවේ සම්පත්‍ය භාවනා වැඩි යුතු වර්ගෙන් භාවනා. මොකද වැඩි යුත්තේ කියන කොට යාට මේ ආපු උත්තරයක් තියෙනවා. මේ සම්මා දිට්ඨිය කියන්නේ ජීවිතය කරගන්න යන්න මේ කටයුතු කරන්නේ කියලා. ඉතින් අපිට මම මේ දේශනාව අවසන් කරන්නේ ඊටවට අපි කතා කරමු භාවනා කරන හැටි සමත භාවනා දර්ශන භාවනා අපේ සමාජික ස්වාමීන් වහන්සේ තියෙනවා ස්වාමීන් වහන්සේ දර්ශනය පිළිබඳව ඒක කියන්නේ භාවනා පිළිබඳව මුතුන් දෙකියන දෙයි. ඉතින් අද හවස පහමන කමු හෙට දවසේදී අපිට මුගම විදිහට මේ වගේ ජීවිතයෙන් මේ දහම එළඹ සිටින්නේ සිටිය යුතු බව එළඹ සිටිය මේ නිවන මේ ජීවිතයෙන් සාක්ෂාත් වෙනවා කියන කාරණාවක් වෙනලා එතෙන් යන මාර්ගය පැහැදිලි කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. හැමදාම උවමනාවෙන් මේ දේශනාවන් අහලා ඒ ධර්මඥානය පාන කරගෙන ආශ්‍රය ධර්ම ක්ෂේත්‍රලා තමන්ගේ නිදි මාදාගන්න සාවත්වෙන්න. Thank you.